මෙම පහන් කනුව ධර්මදේශනා පවත්වනු ලබන්නේ දේවාලේගම කන්දේ গিදර පොත්ගුල්ගල ආරණ්‍ය සේනාසන වාසී පූජ්‍ය කටුකුරුන්දේ ඥානනන්ද ස්වාමින් වහන්සේ විසිනි.
ආදි වස්තන සීලය සමාදන් වෙන්න නමස්කාරය. බුද්ධං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. තතියම්පි සංඝං සරණං ගච්ඡාමි. තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. තතියම්පි සංඝං සරණං ගච්ඡාමි. සරණ ගමනං සම්පූර්ණං පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදාන වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සාදාවේරමණී සික්ඛාපදං සමාදියාමි. සුනාවාචාවේරමණී සික්ඛාපදං සමාදියාමි. අර්සාවාචාවේරමණී සික්ඛාපදං සමාදියාමි. සම්පප්පලාපාවේමණී සික්ඛාපදං සමාදියාමි. ඉච්ඡාදීවාවේරමණී සික්ඛාපදං සමාදියාමි. චිත්තරණේන සද්ධින් ආදී වට්ඨමක සීලං ධම්මං සාධුකං සුරක්ෂිතං කත්වා අපමාදේන සම්පාදේ ධම්මං. සමන්තා චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා. සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං. ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා. ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා. ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්ධස්ස. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්ධස්ස. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්ධස්ස. පදානුකට්ඨේ චතිනී ගතාච ඛණ්ඩේ ඉමේහං අන්තේ ච ධම්මේ. අධ්‍යාත්තිකානේව ච බාහ්‍යානි ච සමන්තු දෙයං අදිගං කදාමි. සදහවත් පින්නතුනි, සංසාරගත සත්‍යයා තුළ මුල් දැසගෙන තියෙන ආත්ම සංඥාව දුරු කරන්න උපකාර වන ප්‍රබල කර්මස්ථානයක් හැටියට තිලෝගුරු බුදුරජාණන් වහන්සේ ධාතු මනසිකාර භාවනාව උගන්වා වදාළා. අපි මේ ශරීරය ඇතුළතත් පිටත පරිසරයේ තිබෙන්නේ පඨවි ආපෝ තේජෝ වායෝ කියන ධාතු හතරමයි, මහා භූත ධර්ම හතරමයි. මේ කාරණය නිරන්තරයෙන් අපි සිහිපත් කර ගැනීම තුළින් තණ්හා මාන දික්ඛි වැනි කෙලෙස් තුනී කර ගන්න හැකි වෙනවා. ඒ වගේම සිත උපේක්ෂාවට ගේන්නත් පුළුවන් වෙනවා. මෙන්න මේ ධාතු මනසිකාර භාවනාවට අදාළ චින්තනයක් අද අපි මාතෘකාවලට ගාථාවය ඇතුළත් වෙනවා. මේ ගාථාව දකින්න ලැබෙන්නේ ථේර ගාථා අතර තාලපිට ථේර ගාථා කියන ඒ ගාථා පෙළේ ගාථා මන්තියේ තාලපිට තෙරුන් වහන්සේ පිළිබඳව පොතපතේ මේ විදිහටයි කථාන්තරේ දැක්වෙන්නේ. උන්වහන්සේ අතීත බුද්ධ ශාසනවල නිවනට අදාළ බොහෝ පින්කම් කරලා මේ බුදුරජාණන් වහන්සේගේ කාලයේ රජගහනුවර නාට්‍යකාර පවුලක උත්පත්ති ලැබලා ඒ නාට්‍ය ශිල්පය පරිසරයට මහදාරලා 500ක නාට්‍ය ගංගානම් පිටසක් සමග නියම් ගම් රාජධානි වල නාට්‍ය සංදර්ශනය පවත්වපු නාට්‍ය ප්‍රධාන කාලේ වචනින් කියනවා නට ගාමිනී. ගාමිනී කියන වචනය ගම් ප්‍රධානියට පමණක් නෙවෙයි යම් කිසි වෘත්තියක ප්‍රධානියටත් අතීතයේදී ලැබෙන බව පේනවා. නට ගාමිනී. එතකොට මේ නාට්‍ය ප්‍රධානිය නාට්‍ය ප්‍රධාන සංවිධායකයා. ඉතින් මේ තාලපුට නටගාමිනී එක දවසක් දා බුදුරජාණන් වහන්සේ රජගහ නුවරට වැඩම කළ වෙලාවක උන්වහන්සේ දකින්න ඇවිත් එකත් පසෙක හැඳලා එකත් පසෙක ඉඳගෙන බුදුරජාණන් වහන්සේට මෙහිම ප්‍රකාශ කරනවා ස්වාමීන් භාගතුන් වහන්සේ මට ආන ලැබිලා තියෙනවා අපේ ආචාර්ය පරම්පරාවේ ආදි කර්තෘවරුන්ගෙන් මෙන්න මෙහෙම කතාන්තරයක් යම් නළුවෙක් රංගපීඨයට තුල් වෙලා සත්‍යයත් අසත්‍යයත් මිශ්‍ර කළ නාට්‍ය ජවනික ආදියෙන් සත්‍යයා ඒ අසන්නන් දකින්නන් හාස්‍ය රසයෙන් ප්‍රීතිමත් කළොත් ඒ නළුවා මරණින් මතු පහත කියන දිව්‍ය ලෝකයේ උත්පත්ති ලැබනවා කියලා. මේ මතය ගැන භාග්‍යතුන් වහන්සේ මොකද කියන්නේ කියලා අහුවා. බුදුරජාණන් වහන්සේ කියනවා ගාමිණී ඔය ප්‍රශ්නේ තිබියේවා. ඔය ප්‍රශ්නේ මගෙන් අහන්න එපා. නමුත් මේ තාලපුත නටගාමිණී ආයිමත් ආයේ ප්‍රශ්නේ අහනවා බුදුරජාණන් වහන්සේ. දෙවෙනි වරට බුදුරජාණන් වහන්සේ කියනවා ගාමිණී ඔය ප්‍රශ්නේ තිබියේවා. මගෙන් ඕක අහන්න එපා. තුන්වෙනි වරටත් තාලපුත අහනවා මේ ප්‍රශ්නේම. ඔන්න එතකොට බුදුරජාණන් වහන්සේ කියනවා හොඳයි ඉතින් මම මේ උත්තර දෙන්නේ නැහැ කියලා මට බේරෙන්න බෑනේ. ඔන්න එහෙනම් මම ඒකට උත්තර දෙන්නම් කියලා බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරනවා ගාමිණී මේ සත්‍යයා රාගයේ දුරුකර සත්‍යයා රාග බන්ධනයෙන් බැඳිලා ඉන්නේ. නළුවෙක් රංග පීඨයට වැදිලා ඇතුල් වෙලා රාගයේ වැඩි වෙන අන්දමේ නිකුත් ජානික ආදීන් ඒ අයගේ රාගය වැඩි කරනවා. ද්වේෂය දුරුකල සත්වයින් දේශ බන්ධනයෙන් බැඳිලා ඉන්නේ. නළුවෙක් රංග පීඨයට වැදිලා ඒ ජානිකාවලින් ද්වේෂය වැඩි වෙන ආකාරයට කටයුතු කරනවා. මෝහේ මුලා වුණු සත්වයා මෝහේ බන්ධනයෙන් බැඳිලා ඉන්නේ. මේ නළුවා රංග පීඨයට ඇවිත් මෝහය වැඩි කරන විදිහට ජවනිකා පෙන්වන්න ගන්නවා. එතකොට තමත් මත් වෙලා ප්‍රමාදයට වැටිලා අනිත් අයත් මත් කරලා ප්‍රමාදයට වැටීමේ හේතුවෙන් ඒ නළුවා මරණයෙන් මතු පහත කියලා නිරය උත්පත්ති ලැබුණා කියලා බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කළා. මේක අහලා තාලපුත නටගාමි අඬන්න පටන් ගත්තා. කඳුළු වගුවන්න පටන් ගත්තා. ඔන්න ඉතින් බුදුරජාණන් වහන්සේ කියන ඕක නේ ඉතින් ගාමිණි මම කිව්වනේ මම උත්තර ප්‍රශ්නේ පැත්තකින් කියන්නේ කියලා. කියලා ඉතින් එතකොට නැට ගාමිණි කියනවා නෑ භාග්‍යතුන් වහන්සේ මට ඒක කිව්වට නෙමෙයි මම මේ අඬන්නේ. මේ මගේ මේ පූර්ව ආචාර්යයන් මෙච්චර කාලයක් මාව මේ විදිහට රැවට්ටුවා නේද මෙහෙම එකක් කියලා ඒකයි මම අඬන්නේ කියලා. ඔන්න ඊළඟට තමන්ගේ බුදුරජාණන් වහන්සේ කෙරෙහි ශ්‍රද්ධාව ප්‍රකාශ කරන ඒ වාක්‍යෙ නිතර සූත්‍ර වල දකින්න ලැබෙන කෙනෙක්ගේට අතිවිශිෂ්ටයි ස්වාමී අතිවිශිෂ්ටයි ස්වාමීනි යම්සේ ස්වාමීනි යටිකුරුකල දෙයක් සිදු කර කර දක්වන්නේද ගැසුණු දෙයක් විවෘත කර දක්වන්නේද මම්මුලා වූ කෙන් කුත මාර්ගය දක්වන්නේද ඇස් ඇත්තෝ රූපය දකිත්වායි අඳුරෙහි තෙල් පහනක් ගල්වන්නේ දේසේ භාග්‍යතුන් වහන්සේ මට ධර්මයේ දේශනා කළා කියනවා. මම භාග්‍යතුන් වහන්සේගේ ධර්මයේ සංගයාගේ සරණ යනවා. මට මේ ශාසනයේ පැවිද්දත් උපසම්පදාවත් ලැබෙනවා නම් හොඳයි කියලා අන්න සාරිපුත්‍ර මහණ ඒ සද්ධාවෙන් පැවිද්දilla සිටියා. බුදුරජාණන් වහන්සේ පැවිදි වූ සම්පදා කළා. ආයතන ධර්මයේ දැක්වෙන හැටියට වැඩි කල නොතොස්ම මේ සාරිපුත්‍ර තෙරුන් වහන්සේ හැබැයි බොහොම උත්සාහ කළා. දෙවි උත්සාහයක් දරලා රහත් බවට පත් වුණු බව ප්‍රකාශ වෙනවා. ඔන්න රහත් වෙලා ඉවර වෙලා මේ සාරිපුත්‍ර තෙරුන් වහන්සේ තම නළුවෙක් නිසා කලාකාරයෙක් නිසා අපිට හිතා ගන්න පුළුවන් ගාථා 55ක දීර්ඝ ගාථා පෙළක් තමන්ගේ ජීවිතය පිළිබඳව රචනා කළා. ඒ ගාථා වලින් 16කම සඳහන් වෙන්නේ කවදානම් මම මේ ශාසනයේ පැවිදි වෙලා මේ විදිහට වනාන්තර ගතව වන පරිසරයක දැඩිව භාවනා කළ බුදුරජාණන් වහන්සේගේ වදිනේට අනුව භාවනා කළ රහත් වෙන්න කියන ඒ සංකල්පනා නික්කම්ම සංකල්පන නික්කම්ම පැතු වන සංජාර්ගියත් එක්ක මිශ්‍ර කරපු ගාථා 16ක් තියෙනවා. ඊළඟට ඒ 55 තව ඇතුළත් වෙනවා ගාථා 21ක්. එහෙම අර අච්චර එහෙන් අපිට හිතා ගන්න පුළුවන් අර බුදුරජාණන් වහන්සේ අර කාරණේ අර ඒ තමන් බලාපොරොත්තු වුණු ආකාරයේ පිළිතුරක් නෙමෙයි මේ දුන්නේ. නමුත් 아무තු තර්ක විතරක නැතිව එක පාටම ශ්‍රද්ධා ප්‍රකාශ කළ පැවිද්දෙල්ලුවේ සමහර විට සාරපුත දීර්ඝ කාලයක් නාට්‍ය රඟපෑවට මොකද සතර කලකිරිලා කවදනම් පැවිදි වෙන්නද කියලා හිත හිතායිටි කෙනෙක් වෙන්නේ. ඉතින් ඒ විදිහටයි එහෙම බොහොම කාලයක් එහෙම පුරපින් හිතේ නමුත් පැවිදි වුණාට පස්සේ මේ හිතේ ස්වභාවය කොයිතරම්ද කියතොත් හිත අන්නර දමණය කරන්න බැරි තත්යකට පත් වෙලා නමුත් සාරිපුත්ත තෙරුන් වහන්සේ අර නාට්‍ය ආකාරයෙන් හිතට ආමන්ත්‍රණය කළා. ගාථා 21කම තියෙනවා එම්බා හිත නුඹ මට මෙහෙම කිව්වා නේද මෙහෙම කිව්වා නේද දැන් කරන්නේ කොහොමද කියලා ඒ විදිහට හිතට දැඩිව නිග්‍රහ කරලා තමයි අන්තිමට රහත් බවට පත් වුණේ. ඒක නිසා මේ ඒ ගාථා 55 යෝගාවචරින්ට පමණක් නෙවෙයි ඒ කාර්ය රසිකයන්ට පවා ඉගෙන අයිගේ පවා හිත්ගත්තු වටිනා ගාථා 500ක් කාලපුත තිහෙර ගාථා කියලා කියන්නේ. ඉතින් නමුත් මෙන්න මෙතෙන්දී අපි මසු කරලා ගත්තේ අන්න අර මුලින් කියාවු ගාථා 16න් එකක් අනාගත ප්‍රාර්ථනා වශයෙන් අවදානම් මම මෙන්න මේ ධර්මයේ දැක්වෙන ශාසනයේ දැක්වෙන පරමාර්ථයන්ට ලං වෙන්නෙම්ද කියන ඒ අදහස දැක්වෙන ගාථාවකුයි. හදානු කට්ඨේජ තිනේ ලතාතේ ඛන්දේ විමේහං අමිතේච ධම්මේ අධ්‍යාත්මිකානීව ච බාහිරානි ච සමං තුලෙඤ්ඤං තදිදං හදාමි. අවදානම් මම දීකදලි තනකොළක් වැලුත් මේ පංචස්කන්ධය ඇතුළත සාපිතට ඇති මේ සියලු දේවලු සමකොට කිරා ගන්නන්ද සමහැටියට සලකන්නේද ඒ අවස්ථාව මට කවදානම් ලැබේද? ඒ අවස්ථාව කියන්නේ මොකද්ද? රහත් බවයි. මේ අපාවට තියෙන පරිසරයේ තියෙන ධාතු හතරක් ශරීරය ඇතුළත තියෙන. උපාදින්න වශයෙන් අපි මේ සංහාවෙන් අල්ලගත්තු මව් කුසේ ඉඳලා ඉන්න මේ ශරීර කූඩුවක් අවත පරිසරයේ තියෙන ඒ ගස් කොළන් ආදී ගම් හෙල් තැන්තලා ආදී තිබෙන්නේ පඨවි ආපෝ තේජෝ වායෝ කියන ධාතු හතරමයි. ඒ කහරියට සමු හැකේට වැටෙන අවස්ථාව යන රහත් බව ඒ තත්ත්වයම කවදානම් ලබන්නේද කියන එකයි. එතකොට ඒ ගාථාවෙන් කියන්නේ මොන්නේ? එතකොට එතන ඉඳලා අපි මාතෘකාව හැකේට ගත්තු ධාතු මනසිකාර කියන ඒ කාරණය විග්‍රහ කරන්න බලමු. කවුරුත් දන්නවා ඇති මේ සතිපට්ඨාන සූත්‍රයේ කියාපු කින්නතුන් සතිපට්ඨාන සූත්‍රයේ මේ ධාතු මනසිකාර භාවනාව ඉතාම කෙටියෙන් දක්වලා තියෙනවා. මේ විදිහටයි සඳහන් වෙන්නේ මෙහිලා යම් කිසි භික්ෂුවක් මේ භාවනා කරන භික්ෂුවක් යෝගාවචරයේ පිළිබඳවයි සඳහන් වෙන්නේ. මේ ශරීරය මේ කයම මේ පිහිටි ආකාරයෙන්ම යථාතිකං යථාපන්හිතං මේක තිබෙන හැටියටම පිහිටා ඇතිහා එහෙම නැත්නම් යොමු වී තිබෙන ආකාරයටම ඒක ධාතු වශයෙන් ප්‍රත්‍යක්ෂා කරනවා. මෙතන තියෙන ධාතු ගොඩක් පමණයි කියන එක කොහොමද? මෙතන තියෙන්නේ පඨවි ආපෝ තේජෝ වායු වෙන ධාතු හතර පමණයි මේ කයේ තියෙන්නේ කියලා එහෙම ප්‍රත්‍යවේක්ෂා කරනවා. ඒ ප්‍රත්‍යවේක්ෂා කරලා අය කිරීම උපමා කරන්නේ කොහොමද? යම්සේ ගවධාතකෙක් හෝ ගවධාතක අතරසියෙක් හෝ ගව දිනක් මරලා කැබලි කරලා සසමන සංධියක තබාගෙන විකුණන්න තබාගත්ත කියන එක තබාගෙන ඉන්නවා වගේ යෝගාවචරයා මේ තමන්ගේ ශරීරය හිතෙන් කෑලි වලට කඩලා
අර ධාතු හතරකට කඩලා ආයක මෙනෙහි කරනවා. ඔන්න ඒ උපමාවයි දෙල්ල කියලා කියන්නේ. එසේම තමන්ගේ ශරීරය පමණක් නෙවෙයි ළඟට කියන්නේ අනුන්ගේ ශරීරය පිළිබඳව. මේ විදිහට අර ගල් ධාතකය කරන්නා වගේ වැඩක් කරන්නේ කියලා කියනවා. අර ධාතු හතරකට කඩලා දාන්න කියලා. ඊනාට සිවුමන් සංදී කියන එකත් තෝරන්නේ හරියට දැන් සතර ඉරියව්ව තුලනේ අපේ ජීවිතය පවත්වන්නේ. උපමා වශයෙන් ගත්තොත් මේ ශරීරය හතර ඉරියව්වට යොමු වෙලායි තියෙන්නේ හැමතිස්සෙම. එතකොට මේ හතර ඉරියව්ව මැද ඉඳගෙන අන්න මේ ධාතු හතර එක ධාතු හතරක්. කය ධාතු හතරක් හැටියට ගන්නවා. ඒ වගේම මේක ඇති වෙන නැති වෙන ආකාරය ඔය සතිපට්ඨානයට අනුරූපව ඊළඟට ධාතු මනසිකාර භාවනාවේ. නමුත් කෙනෙකුට ප්‍රශ්නයක් මනනගින්න පුළුවන්. ඇයි මහා කාරුණික බුදුරජාණන් වහන්සේ මේ ගල ධාතු උපමාවක් මේකට එකතු ගවඝාතකයට අනුබල දීමක්ද? ඒක නෙවෙයි මේ කියලා තියෙන්නේ. ගවඝාතකයට උපමාව වරිමින් තියෙන්නේ මේකටයි. මොකද්ද? මේ අපි ආදරයෙන් රැකබලා ගන්න ආත්ම ස්නේහය කියලා කියනවා. බුදුරජාණන්සේ කියනවා මේ අපේ ආත්ම ස්නේහය බුද සිඳ දාන්න කියලා. අපේ මේ ආත්ම වශයෙන් මේ අපි මේ ශරීරයට ලොකු වටිනාකමක් දීලා තියෙනවනේ. අන්න ඒක කඩන්නේ මේ බුදුරජාණන් වහන්සේ මේ තරම් ගවඝාතක උපමාවක් දුන්නේ. ඒකට යම්සේ ගවඝාතකයේ නිර්දයය නිර්දයයේ බවදෙනක් මරලා කෑලි වලට කපලා ඒක අර විකුණන්න තියාගෙන ඉන්න වෙලාවේ මොන කරුණාවක්ද? දව දෙන කතන්දරයක් නෑ. එතන තියෙන්නේ මස් ගොඩක් විතරයි. එන්න එන්න මස් ගෙනියන්න කියලා කියනවා. අන්න ඒ වගේ තමයි ඒ සත්‍යයට මේ හිත ගන්න බුදුරජාණන් වහන්සේ ඔන්න උපමාව දීලා තියෙන්නේ. අන්න අපි එන්න තීරුම් ගන්න ඕන. එතකොට ඒක තුලින් ඒ අර ධාතු මානසිකාර අපි දීර්ඝ කාලයක් සංසාරේ මේ මම මගේ කියලා ගත්තා. මේ ශරීරයට තියෙන ඇල්ම දුරු කිරීමට ඇත්ත වශයෙන් මේ පින්තුන් කණිත් ඔය අපේ දේශනාවලදී සංහිත බණවලදී අහලා ඇති ශාසනීය පරමාර්ථයේ මේ අපේ ආත්ම ඇතුළත තියෙන සක්කාය දිට්ඨිය ආත්ම සංඥා කෙලෙස් ආදී දුරු කිරීම සඳහා විශේෂයෙන් මේ ශරීරයට තියෙන ඇල්ම දුරු කර යුතු බවයි. ඒකට පිළිකුල් භාවනාවේදී ශරීරය පිළිකුල් හැටියට සලකනවා. මෙතෙන්දී ඒක උපේක්ෂාවට ගේනවා. අර තුලින් දැන් පිළිකුල වෙනකොට මෙතන මේ ධාතු හැටියට සලකනකොට උපේක්ෂාවක් කියන්නේ අර ගලදාතේ කියන්නේ ඉතින් අර ගල දෙන එක කතාවක් නෑ නේ එතෙන්දී මේ මස් ගොඩක් විතරයි. අන්න ඒ වගේ මේ ශරීරය ධාතු හතර විතරේ කියන හිතන ඒ හිතවිල්ලටයි බුදුරජාන්සී යොමු කරා. ඉතින් මොනවාක ඔය කාරණේයි ධාතු මනසිකාරය. ඔය කෙටියෙන් දැක්ුවත් ඒක උනත් කෙනෙකුට ප්‍රමාණවත් ධාතු මනසිකාර භාවනාව මොකද්ද කියලා තේරුම් ගැනීමට. ඉතින් මේක ප්‍රායෝගික වශයෙන් යෝගාවද සංඝයා වහන්සේලා කළ යුතු බව දක්වන කොටසක් මේ සංඝයා වහන්සේලාගේ ජීවන ප්‍රවෘත්ති සම්බන්ධයෙන් සඳහන් වෙනවා. සංගයාන්තරා නිරන්තරයෙන් පරිහරණය කරන සිව්පසේ පාවිච්චි කිරීමේදී ප්‍රත්‍යවේක්ෂා කළ යුතු බව බුදුරජාණන්සේ වදාරලා තිබෙනවා. ඒ ප්‍රත්‍යවේක්ෂාව එක කොටසක් තමයි ධාතු වශයෙන්ුත් පිළිකුල් වශයෙන්ුත් මෙනෙහි කිරීම. ඉතින් ඒකක් තමයි මේ විදිහටයි ඔන්න යන්නේ. අපි හිතමු චීවර පින්දපාත සේනාසන ගිනානප්‍රත්‍ය කියන සිව්පසේ සංගයාන්තර පරිහරණය කරන්නේ පාවිච්චි කරන්නේ. චීවර ගැන කියනවා නම් මේ විදිහට සඳහන් වෙනවා. ඒ භික්ෂුන් වහන්සේ විසින් චීවර පරිහරණය කරන අවස්ථාවේ මෙසේ සැලකිය මෙසේ ප්‍රත්‍යවේක්ෂා කළ යුතුයි කියලා කුමද්ද? කොයි විදිහටද හේතු ප්‍රත්‍ය ණුව පවතින ධාතු කොටසක් පමණයි මේ සිවුර කියලා කියන්නේ. මේක කොයි විදිහට මේකට රටේ වටිනාකම් දීලා තිබුණාට මේ සිවුර කියන එක ධාතු හතරක් විතරයි පටවි ආපෝ තේජෝ වායු. ඊළඟට මේ සිවුර වැළඳ ගන්න ශරීරයක් ඒ ධාතු හතරක් පමණ. ඔන්න ඊළඟට සමකිරිල්ල. කිරා දැලිල්ල. ඊළඟට කියනවා මේවායි අතරත් මේ පිළිකුල් නොවනු මේ සිවරය මේ කුණු කයට සම්බන්ධ වෙලා අතිශය පිළිකුල් බවට පත් වෙනවා කියලා අර සිවුරටත් වැඩිය මේ ශරීරයේ පිළිති කියන එක ඒ හැටිවිලට දාන පිළිකුල් වශයෙන්. අන්න එතකොට ධාතු මනසිකාරයත් පටික්කුල මනසිකාරයත් දෙකම තිබෙනවා සංඝයා වහන්සේලාගේ ඒ චීවර ප්‍රත්‍යවේක්ෂාවේ. ඒ විදිහටම පින්තපාත ප්‍රත්‍යවේක්ෂාව අනිත්‍යව හිතා ගන්න පුළුවන්. අපි පින්තපාත ගැන කිව්වා. එතකොට එතෙන්දී ආහාර ගැනීමට කලින් ප්‍රත්‍යවේක්ෂා කරන්න නුවණින් සලකා බලන්න කියලා ප්‍රකාශ කරලා තිබෙනවා. මේ පින්ඩපාතය කියලා කියන්නේ කොයි කොයි රස ආහාර ආදී තිබුණත් මෙතන තියෙන්නේ මේ සංකර ධාතු ගොඩක් පමණයි. පඨවි ආපෝ තේජෝ වායු රස තෘෂ්ණාව නැති කර ගැනීමට ක්‍රමයක් හැටියට. හිත උපේක්ෂාවකට ගැනීම. නමුත් මේ ශරීරයත් ඒ වගේම ධාතු ගොඩක් පවනක්. නමුත් ආහාරය පිළිසිදුව තිබිලා මේ කුණු කයට ඇතුල් වුණ හැටිය අතිශයින්ම පිළිකුල් ස්වභාවයකට පත් වෙන ආහාරය. අන්න ඒ ආකාරයෙන් මේ පින්තුන් හිතා ගන්න පුළුවන් සේනාසනය තමන් පාවිච්චි කරන සේනාසනය පිළිබඳවත් එසේම සැලකිය යුතු බව. ගිලන්පස දෙහෙත් පිළිබඳවත් එසේ සැලකිය යුතු බව බුදුරජාණන් වහන්සේ දක්වලා තියෙනවා. ඔන්න එතකොට ඒ අර ක්‍රියාත්මක ප්‍රායෝගික වශයෙන් ධාතු මනසිකාරයේ උපකාර කරගන්න ආකාරය සංඝයා වහන්සේලාට ඉනිවන් සඳහා බලාපොරොත්තු වෙන යෝගාවතකින් ඒක උපකාර වෙනවා. ඊළඟට මේ ධාතු මනසිකාර භාවනාව පිළිබඳව සෑහෙන විස්තරයක් තව තවත් දෘෂ්ටි කෝණේ ඒ මතුලින් මතුවෙනවා මතු අපිට දක්වන්න පුළුවන්. මහා රාහුල වාද සූත්‍රය කියලා කියන්නේ බුදුරජාණන් වහන්සේ රාහුල පොඩි හාමුදුරන්ට තමගේම පුත්‍රයානේ බොහොම අවස්ථාවල සූත්‍ර රාශියකම මේ පොඩි හාමුදුරන්ට ධර්ම මාර්ගයට නිවන් මාර්ගයට එළඹීමට පියවරෙන් පියවරට ඉදිරියට ගෙන ගියා. ඒක අවස්ථාවක මහා රාහුල වාද සූත්‍රයේදී මෙන්න මේ ධාතු කර්මස්ථානයක් ඉදිරිපත් කරනවා රාහුල. සෙලම අර කියනවා මේ ඇතුළතත් පිටතත් පිළිබඳ කතාන්තරේ අධ්‍යාත්මික බාහිර කියන එකයි. එතකොට මේ ශාරීරිය තුල තියෙන පඨවි ධාතුව අන බුදුරජාණන් මේ විදිහට ප්‍රකාශ කරන්නේ රාහුල පඨවි ධාතුව කියන එක ආධ්‍යාත්මික වෙන්නත් පුළුවන් බාහිර වෙන්නත් පුළුවන්. ආධ්‍යාත්මික කියලා කියන්නේ මේක ඇතුළත තියෙන පඨවි ධාතුව වෙන්නත් පුළුවන්. පඨවි ධාතුව කියලා කිව්වහම බාහිර ලෝකයේ තියෙන පඨවි ධාතුව වෙන්නත් පුළුවන්. ඊළඟට මොකද්ද මේ ආධ්‍යාත්මික පඨවි ධාතුව කියන්නේ? ඒක විග්‍රහ කළ දෙනවා. ඒ කියන්නේ දැන් මේ පින්තුන් බොහෝ දෙනා දන්නවා 23 ගුණ කොටාසයක්. එතකොට මේ ගුණ කොටාස 32 අතරින් මෙතන පොඩි වෙනසක් තියෙනවා. සූත්‍රාගත ක්‍රමයට 32 නෙවෙයි 31යි තිබෙන්නේ. බහුකාලික මත්තලුංග කියලා කියන හිස් මොලක් ඒකට එකතු කරලා තියෙනවා. ඒ වගේම බුදුරජාණන් වහන්සේ ඇත්ත වශයෙන් සූත්‍රයේ ඉඳ තියලා තියෙනවා. තවත් ඒ විදිහේ දේවල් තියෙන්න පුළුවන් කියලා. මේකේ දෝෂයක් අපට පේන්නේ නැහැ. 32ක් හැටියට අපි ගත්තොත් දැන් විවහාරී හැටියට එයින් 20ක්ම පඨවි ධාතු හැටියට. 20 හැදෙන්නේ කොහොමද? කේසාලෝම ආදී වශයෙන් එතනින් පටන්ගෙන කරීස කියලා කියන මේ ශරීරයේ තියෙන මල අසුචි එතෙන්ට වෙනකන් 19ක් වෙනවා. ඒකට එකතු කරනවා අර දැන් මේ කාලේ අගතම දාන මත්තලුංග හිස්මොල. ওই ටික තමයි නියෝජනය කරන්නේ. පඨවි ධාතුව මේ ශරීරය තුල නියෝජනය කරන නියෝජිතයෝ 20 දෙනා තමයි ඒ. ඉතින් අන්න එතකොට ආධ්‍යාත්මික පඨවි ධාතුව ඒකයි. බාහිර පඨවි ධාතුව ගැන අමුතුවෙන් කියලා නැහැ. වටපිට බලනකොට ওই ගස් කොළන් වල හැම එකෙම තියෙන පඨවි ධාතුව ඒක සලක ගන්න පුළුවන්. එතකොට අන්න වැඩිගද්දී තමයි රාහුල යම් ආධ්‍යාත්මික පඨවි ධාතුවක් වේද යම් බාහිර පඨවි ධාතුවක් වේද ඒක සමිකර පඨවි ධාතුවමයි හුදු පඨවි ධාතුවමයි අන්න එහෙම සැලකලා ඊළඟට දක්වනවා භාවනාව හැටියට ඒ අනාත්ම දෘෂ්ටිය අනාත්ම දර්ශනය දක්වා යොමු කරන්නේ කොහොමද නේතං මම න ඒතං මම න ඒසෝහමස්මි න මේසෝ අත්ත දැන් ලෝකයේ ස්වභාවය ඒතං මම මෙය මගේ මෙය මම වෙමි මෙය මගේ ආත්මයයි යමක් අයිති කරගත්තු හැටි ඕක තමයි අර සීල් එක වගේ ගහන්නේ මේක මගේ මේක මම වෙමි මෙය මම වෙමි මෙය මගේ ආත්මයයි අන්න ඒකට විරුද්ධව එතකොට නයන්නක් ඉස්සරහට දානවා මේක ප්‍රායෝගික වශයෙන් තේරුම් ගත යුතු පාඩයක් න ඒතං මම එතකොට රාහුල හාමුදුරන්ට කියනවා මේක දිහා අර පුරුදු ආකාරයට ඒතං මම ඒසෝහමස්මි ඒසෝමි අත්තා කියලා නෙමෙයි හිතන්න තියෙන්නේ මේ ශාරීරිය ගැන මේක මෙය මගේ නොයි මෙය මම නොවේ මේ මගේ ආත්මය නොවේ අන්නම සලකන්නේ කියලා අර ඇතුළත පිටත දෙකම සම හැටියට ඉතින් ওই විදිහටම අනිත් ඒවත් පිටින් සලකා ගන්න අවස්ථාව හැටියට එසේ මෙනෙහි කිරීමේ ක්‍රමය වැරදි කෘත්‍රිම ක්‍රමයක් නොවන බව බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරලා තියෙන්නේ කොහොමද ඒව මේතන් යථා භූතං සම්මප්පඤ්ඤාය දට්ඨබ්බ ඇත්ත ඇති හැටියට සම්‍යක් ප්‍රඥාවෙන් නියම නුවණින් මේ විදිහට සැලකිය යුතුයි මේ මගේ නොවේ මේ මගේ ආත්මය නොවේ මම නොවේ මේ මගේ ආත්මය නොවේ කියලා එසේ සැලකීමේ ආනිසංස දක්වනවා මේ විදිහට සැලකීම තුළින් ඊළඟට කරන්නේ මොකද්ද පඨවි ධාතුව ගැන කලකිරෙනවා නිබ්බිදා කලකිරෙනවා කලකිරීම තුළින් විරාගය නොඇල්ම විරාගය තුළින් විමුක්තිය නිවන අන්න එතකොට මේ ඒවයින් කොටිම මෙතන කියනවා පඨවි ධාතුව චිත්තං විරාජේති මේ පඨවි ධාතුව පිළිබඳව තියෙන රාගයේ ඇල්ම ඉවත් කරනවා. සිත ඒකෙන් හෝදලා අරිනවා වගේ. පඨවි ධාතුව හිතෙන් හෝදලා අරිනවා. ඔන්න මේ විදිහටම එතකොට ඒ ඥායතම හිතාගන්න ආපෝ ධාතුව ගැනත් අර විදිහට බුදුරජාණන් විග්‍රහ කරනවා. ආපෝ ධාතුව කියලා කිව්වහමත් ඒක දෙයාකාරයි. ආධ්‍යාත්මික වෙන්නත් පුළුවන්, බාහිර වෙන්නත් පුළුවන්. ආධ්‍යාත්මික ආපෝ ධාතුව නම් අර 32න් අන්න ඉතුරු. ඊළඟට ඉතුරු 10. පිත්තං සෙම්හං ආදීන් ගිහිල්ලා මුත්‍ර දක්වාවන ඒ අර දියාරු ස්වභාවය. දැන් අර ඉස්සෙල් එකට කියන්නේ පඨවි ධාතුව කියලා කියන්නේ ඒකේ ස්වરૂපය අනුවයි. කර්කශ, රළු, ගොරහැඩි ස්වභාවයේ තියෙන දේවල් පඨවි නම් හඳුන්වනවා. අර දියාරු ඒවා ඒ ස්වභාවය ආපෝගතම් ජල ස්වභාවය තියෙනවා ආපෝ ධාතු. ඒවා එතකොට එකත් ආධ්‍යාත්මික බාහිර වශයෙන් දක්වනවා. බාහිර ලෝකයේ තියෙන ආපෝ ධාතු අමුතුවට කියන්න දෙයක් නැහැ. ඒකත් අර මේවා ඒක මගේ නෝවේ කියලා. අන්තිමට මේ දෙකම එකයි. ආධ්‍යාත්මික හෝ වේවා බාහිර හෝ වේවා මේක හුදු හුදු ආපෝ ධාතුවම ඊළඟට මේක මගේ නොවේ මම නොවේමි මම මගේ ආත්මේ නොවේ කියලා ඒක ඒ විදිහටම ආපෝ ධාතුව පිළිබඳව ඊළඟට තේජෝ ධාතුව පිළිබඳව දක්වන්නේ ඒකත් කොටස් හතරක් හැටියට දක්වනවා ශරීරයේ ආධ්‍යාත්මික වශයෙන් තිබෙන තේජෝ ධාතුව අර උෂ්ණ ස්වභාවය ඒක දක්වනවා යමකින් සංතාප තැවීම ඇති වෙනවනම් යමකින් ශරීරයේ දිරීම ඇති වෙනවනම් යමකින් ශරීරයේ දැවීම ඇති වෙනවනම් යම් තේජෝ ධාතුවක් නිසා ශරීරයට ඇතුල් වෙන ආහාර පැසවෙනවනම් අන්න ඒ හතර ආකාරයෙන් එතකොට තැවීම දිරීම දැවීම සහ ශරීරයේ පැසවීම ශරීරයේ දිරවීම කියලා කියන ආහාර දිරවීම ඒ කටයුතු කරන තේජෝ ධාතු හතර ආකාර වශයෙන් දක්වනවා ඒක ආධ්‍යාත්මික තේජෝ ධාතුවයි බාහිර තේජෝ ධාතුව පහසුවෙන් සලකා ගන්න පුළුවන් ඔය විදිහට ඒකත් අර විදිහටම නේතං මම කි වශයෙන් හිතනවා ඊළඟට පඨවි ආපෝ තේජෝ ඔන්න ඊළඟට වායෝ ධාතුව වායෝ ධාතුව හය ආකාරකින් දක්වනවා ශරීරගත වායෝ ධාතුව වායෝ ස්වરૂපේ වාත ස්වરૂපේ ඇති දේවල් ඒක දක්වනවා උද්ධංගමා කියන්නේ උඩහට එන වාතය ඔය උගුරට එනකොට ඉක්කා වෙනකොට ශරීරයේ උඩහට එන වාතය උද්ධංගමා වාත අධෝගමා වාත මල මුත්‍ර පහ කිලින්න සඳහා උපකාර වෙන වාතය අධෝගමා වාත ඊළඟට උද්ධංගම අධෝගම ඊළඟට කුච්චසය මේ කුස තුල තිබෙන කුස තුල තිබෙන වායුව කුල කියන්නේ බඩවැල් වලින් පිටත තිබෙන වායුවක් ඇතුළත තිබෙන වායුවක් කුච්චසය කොට්ටසය කියලා කියනවා ඊළඟට අංගමංගානුසාරි ඒ වගේම අංගපසංග තුල දුවන එතන දක්වන්නේ නහර වැල් ඔස්සේ අපේ ශරීරයේ අතපය දිගු කිරීම හැකියි මාධ්‍ය උපකාර වෙන වායෝ ධාතුව ඊළඟට හය වෙනුව දක්වන්නේ ආස්වාද පස්වාස. එතකොට හය ආකාරකින් එතන වායෝ ධාතු දක්වනවා. ඒක තේරුම් ගන්න පුළුවන්නේ ඒ ආධ්‍යාත්මික වායෝ ධාතු, බාහිර වායෝ ධාතු. ඉතින් ඒක පහසුයි හිතාගන්න. ඔය ඒව පිළිබඳවත් අන්තිම ප්‍රධාන කාරණේ මේ ශරීරයේ තිබෙන්නේ මෙන්න මේ ධාතු හතර පමණයි කියලා ඒවා පිළිබඳව මමත්වයේ ආත්ම සංඥාව දුරු කරන්න තමයි මේ උපමාව දෙන්නේ. ඊළඟට තවදුරටත් බුදුරජාණන් වහන්සේ දක්වනවා රාහුල හාමුදුරන්ට මේ සංකල්පනාව තුලින් හිත උපේක්ෂාවට ගෙන ආකාරය රාහුල පඨවි සමන්ති භාවනං භාවේ පඨවි සම භාවනාව කියලා කියන්නේ තමාගේ තමා පෘථිවියට සම කළා හිතන්නේ එහෙම හිතීමේ ආනිසංසය මොකක්ද අර මනාප අමනාප ස්පර්ශය පැමිණි අවස්ථාවේ ඒවායින් හිත නෑ ඒවාට හිත යට වෙන්නේ නෑ කියන එකයි ඒක දක්වන්නේ බුදුරජාණන් විග්‍රහ කරන්නේ මෙහෙමයි මෙහෙම හිතන්න රාහුල දැන් පොළොවේ වටින දේ දානවා නොවටින දේ දානවා පිසිදු දේ දානවා අපිසිදු මල මුත්‍ර කියලා සෙන්සුතු ආදියක් දානවා ඒවා තුලින් පොළව කිසිම වෙනසක් දක්වන්නේ නැහැ උපේක්ෂාවෙන් පොළව ඒක දරාගෙන ඉන්නවා අන්න ඒ චින්තනය අරගෙන පඨවි සමංජා කියලා කියන්නේ සමන් මේ පඨවිය කියලා හිතා ගන්නවා එහෙම හිතාගෙන හිත අර මන අපමණ අප දෙකට යට වෙන්නේ නැතුව හිත උපේක්ෂාවට දාගන්න ක්‍රමයක් හැටියට දක්වලා තියෙනවා. ওই ක්‍රමයේ මේ පින්නතුන් කලින් උත්හාලා ඇති සාරිපුත්තු සාන්නාසේ උග්‍ර විදියට මේක රැකු බව ඒ සාරිපුත්තු සාන්නාසේ පිළිබඳ කතාන්තර වලින් විතර සඳහන් වෙනවා. ඉතින් මෙතන රාහුල පොඩි හාවුල හාමුදුරන්ටත් ඒ ක්‍රමයයි මේ බුදුරජාන්සේ දැක්ුවේ. එතකොට ඒ වගේම ආපෝ සමන් භාවනං භාවේහි. ඒ වගේම රාහුල හිතන්නේ තමන් මේ ආපෝ ජලයට සමාන කරලා මගේ ශරීරයේ තියෙන ආපෝ ධාතුව තමන්ගේ ශරීරයේ තියෙන ආපෝ ධාතුව ගැන හිතලා ඊළාට බාහිර ලෝකයේ තියෙන වතුරට පිරිසුදු දැම්මත් අපිරිසුදු දැම්මත් ඒ වතුරෙහි අමනාපයක් දක්වන්නේ වෙනසක් දක්වන්නේ අන්නේ විදිහට හිත සකස් කරගන්නේ මනාපමනාප ස්පර්ශාව. මේ විදිහටම පඨවි ආපෝ තේජෝ වායෝ ඒ හතර ඊළාට අමුතු එකක් දක්වනවා. ආකාශ ධාතු පිළිබඳවත් එතන සඳහන් වෙනවා. මේ ආකාශ ධාතුව ගැන කියන්න තියෙන්නේ දැන් ඇත්ත වශයෙන් හතර අපි කියන්නේ කය සකස් වෙලා තියෙන ධාතු හතරකින් කියලා. ඔන්න ආකාශ ධාතුව බුදුරජාණන් වහන්සේ විග්‍රහ කරන්නේ ශාරීරියේ තිබෙන සිදුරු ඇස් කන් නාක ආදී ඒ වගේම ශරීරයේ කුස තුල බඩවැල් ආදී තිබෙන සිදුරු තමයි ආකාශය. ශරීරයේ ඒ අවයව මේ ශරීරය තුල තිබෙන සිදුරු හරිය ආකාශ ධාතුවේ නිදර්ශනය හැටියට. බාහිර ආකාශ ධාතුව සකලකා ගන්න පුළුවන්. ඊළාට බුදුරජාණන් ප්‍රකාශ කරනවා ආකාශ ධාතුව කොතනවත් පිහිටලා නැහැ. එතකොට ඒ වගේ හිතලා සමනුත් ආකාශ සමන් කිත්තා. සමනුත් ආකාශයේ හැටියට හිතන්න. එහෙම හිතලා අර මනාපමනාප ස්පර්ශ නිසා ඇති වෙන්න පුළුවන් චිත්ත පීඩා ආදීන් හිත හදා ගන්න කියන එක ඇතන දක්වන්නේ. ඔන්න විදිහට රාහුල හාමුදුරන්ට අර ධාතු කර්මස්ථානය වඩා කුරුල්ලන් දෙමින් මේ ශරීරයේ තියෙන ධාතු හතර පමණක් නෙවෙයි ධාතු හතර කරණ කොටගෙන ඇති වෙන අර ඒවයි ඇතුළත සිදුරු කියන ඒ ටිකත් අල්ලලා බුදුරජාණන් වහන්සේ එතන මහා රාහුල වාද සූත්‍රයේ විග්‍රහ කළ වදාලා ඊළඟට ඔන්න තවත් පියවරක් ඉදිරියට යනකොට අපට හමු වෙනවා අන්නර කියාපු සාරිපුත්‍ර මහා රහතන් වහන්සේ මාතිපදම සූත්‍රයේ ඒ අර ධාතුන් පිළිබඳව ඒ ගැඹුරු විග්‍රහයක් කරනවා අර මුලින් කියාපු ඒවා සිහිපත් කර ගැනීමෙන් ඒ ධාතු විග්‍රහය අපට ඉක්මනින් තේරුම් කරගන්න පුළුවන් වෙනවා. ඒ තමන්ගේ මේ අවස්ථාවේ සමන් දුන්නේ සංඝයා වහන්සේලා අමතල ඇවැත්නි කියලා ඔන්න ඒ ධාතු මනසිකාර්කමයේ සංඝයා වහන්සේලාට පහදලා දෙන සාරිපුත්‍ර මහ රහතන් වහන්සේ අර කිව්ව විදිහටම ආධ්‍යාත්මික පටි ධාතු මොකක්ද? ඇල්ලාට බාහිර පටි ධාතු මොකක්ද කියලා පෙන්වුම් කරලා ඒවා පිළිබඳව මේ මගේ නොවේ මම නොවේ මේ මගේ ආත්මය නොවේ කියලා එහෙම වැඩි යුතු බව. එතකොට ඒ ධාතු මනසිකාර්ය ක්‍රමයේ සාරිපුත්‍ර මහ රහතන් වහන්සේ එතන දක්වන එකේ අමුත්තක් විශේෂ වශයෙන් තියෙන ටික අපි මතු කරලා ගත්තොත් ඔන්න තවත් කොටසක් මේ දක්වන අවසානයේදී සාරිපුත්‍ර මහ රහතන් වහන්සේ මේ ආධ්‍යාත්මික පටි ධාතුවත් බාහිර පටි ධාතුවත් අතර වෙනස දක්වන්න අනිත්‍යතාව අනිත්‍යතා දර්ශනයක් අතු කරනවා ඒ තුලින්. ඒක ඉස්සෙල්ලා පෙන්නුම් කරන්නේ දැන් මේ ආපෝ ධාතුව බාහිර ආපෝ ධාතුව පිළිබඳව මෙන්න මෙහෙම කාරණයක් සාරිපුත්‍ර මහ රහතන් වහන්සේ පෙන්නුම් කරනවා. එතන කාල පරිච්ඡේද තිබෙනවා ආපෝ ධාතුව කිපෙනවා ලෝකයේ තිබෙන ආපෝ ධාතුව කිපෙනවා මේ කිපීම තුල සංකල්පන මේ පින්නතුන් දන්නවනේ සුනාමිකෙන් පස්සේ ආපෝ ධාතුව කිපිලා කිපුණාම කොයිතරම්ද කියතොත් පඨවි ධාතුව යට යනවා ඒ කියන්නේ මහා දීප පවා යට යනවා ආපෝ ධාතුව කිපුණා. එතකොට බුදුරජාණන් සාරිපුත් මහ රහතන් ප්‍රකාශ කරනවා අර තරම් විශාල පඨවි ධාතුව පවා ආපෝ ධාතු අවස්ථානුකූල ආපෝ ධාතුවට යට වෙලා අනිත්‍ය වෙනවා. ඒක නැති වෙලා යනවා. අනිත්‍යතා පඤ්ඤායසති. ඒක ඉහළන්නේ ක්ෂය වෙලා යනවා, වෙනස් වෙලා යනවා. අනිත්‍ය කියලා ප්‍රකාශ කළා. ඊළඟට කියනවා කිම්පන් මත්ත මත්හට්ටකස්ස කායස්ස කියලා මේ ඒ දක්වන්නේ එහෙමනම් ඒ තරම් විශාල පඨවි ධාතු එහෙමනම් මේ පුංචි මේ ශරීරය තුල තියෙන පඨවි ධාතුව ගැන කියනුම කවරේද කියලා. එයින් පෙන්නු කරන්නේ එතකොට ඒ හිතට දාන්න අර තරම් විශාල පටවි ධාතුවත් එහෙම වෙනවනම් ඒකටත් අනිත්‍යතාව ධර්මය බල පවත්වනවනම් මේ ශරීරයේ තියෙන අර පටවි කොටස් ගැන අමුතුවෙන් කියන කියලා එහෙම ඒක තුච්ච කරලා දක්වනවා. ඒ අර ඇල්ම නැති කරන්න ආත්ම ස්නේහ නැති කරන්න ඒ විදිහටම ඊළඟට දක්වනවා ආපෝ ධාතුව පිළිබඳවත් අර ආපෝ ධාතුවෙත් අර ආධ්‍යාත්මික බාහිර වශයෙන් දක්වලා ඔන්න බාහිර ආපෝ ධාතුව පවා ඒකේ අනිත්‍යතාව දක්වන්නේ මෙහෙමයි. බාහිර ආපෝ ධාතුව කිපිලා සමහර වෙලාවට ගම් නියම් ගම් යට කරගෙන ඒ ගංගාවල් එහෙම ගන්නකොට ඒ තරමට ඒ ආපෝ ධාතුව කිපිලා යනවා. එහෙම කිපිලා ගියාට මොකද? අන්තිමට ඇතම් ඔන්න ඊළඟට දක්වනවා මේ ආපෝ ධාතුවේ අනිත්‍යතාව. අර ඒ බල සම්පන්නකමයි අර පෙන්නේ. අනිත්‍යතාව දක්වනකොට අර කල්ප විනාශය ගැන කියන විස්තර බුදුරජාණන් වහන්සේ දක්වන විස්තර වලට සමාන විදිහක දක්වන්නේ. මේ මහා සාගරේ ජලය ජොදුන් ගණන් උහ ජලය ක්‍රමක්‍රමයෙන් අර සූර්යා හිම සත්ව සූර්ය උගමන සූත්‍රය ආදී දක්වන ආකාරයට වෙන්න ඕන. ඒවා හිඳිලා ගිහිල්ලා අනිතිකට මිනිස්සුකගේ ප්‍රමාණයට ඊළඟට උගුල ප්‍රමාණයට ධන ප්‍රමාණයට ඔහොම විදිහට වතුර ප්‍රමාණය බැහැල අන්තිමට ඇඟිලි පුරුකක් දෙමන්න තරම් වතුර මේ මහා සාගරේ නැතිලා යනවා. ඒකට අර තරම් විශාල ආපෝ ධාතුව පව මෙහිම අනිත්‍යතාවට භාජනය වෙනවායි ක්ෂය වෙල යනවායි වෙනස් වීමට යනවායි මේ ශරීරය තුල තියෙන ආපෝ ධාතුව ගැන කවර කතා අන්නේ මෙතනයි ආයතන දක්වන්නේ. ඒ වගේම මේ පඨවි ආපෝ මේ තේජෝ ධාතුව ගැන ප්‍රකාශ කරනවා. මේ තේජෝ ධාතුවත් ශරීරයේ තියෙන තේජෝ ධාතුව ගැන කලින් කිව්වනේ. ඒකට බාහිර තේජෝ ධාතුවේ ඒකයි අතම් කාලයක ඒ බාහිර තේජෝ ධාතුව කුපිත වෙලා ගම් නියම් ගම් දවමින් යනවා. දවාගෙන ගිහිල්ලා එක්ක මහා පර්වතයක් ළඟට ඇවිල්ලා නතර වෙනවා. එහෙම නැත්නම් වතුරක් ළඟට ජලාශයක් ළඟට ඇවිල්ලා ඒ ගින්න නිවිල යනවා. ඒකේ කුපුන වෙලාවේ කරන හපංකම්. නමුත් ඒකම ඊළඟට ප්‍රකාශ කරනවා අන්තිමට සමහර කාලෙ තිබෙනවා ගින්නක් දැල්ව ගන්න ඒ කාලේ තියුණු ක්‍රමයේ දක්වන්නේ කුකුල් පිහාට කිට්ටු කරලා යන්තම් ගින්නක් දැල්ව ගන්න අවස්ථාවලුත් තියෙනවා. ඒ තරමට ගිනි දුර්ලභ අවස්ථාවක්. අර සුලභ අවස්ථාවනේ ඉස්සර දැක්කේ. අන්නේකින් පෙන්නු කරන්නේ අර තරම් විශාල තේජෝ ධාතුව පවා සමහර විලට අපට අර කුකුල් පිහාට්ටෙන් යන්තම් මතු කර ගන්න පුළුවන් තත්ත්වෙට ඒ තේජෝ ධාතුව බාහිර තේජෝ ධාතුව අනිත්‍යයි වෙනස් වෙන සුළුයි. එහෙමනම් මේ ශරීරයේ තේජෝ ධාතුව ගැන කවර කතාද? ඔන්න ඊළඟට වායෝ ධාතුව. වායෝ ධාතුව ගැන ප්‍රකාශ කරන්න. ඒ වායෝ ධාතුව කිපිලා මහා කුණාටු වෙයි. ගම් නියම් ගම් විනාශ වෙලා යනවා. ඒ කිපුණු අවස්ථාව. නමුත් ඒක ඊළඟට දක්වනවා ග්‍රීෂ්ම ඍතුවේ අවසාන මාසයේ හුලං පොදක්වත් නැහැ. එතකොට තල්වැට තල්වැට කියන එක දන්නවනේ මේ අපි පාන් අත්තෙන් සුලං සොයන්න වෙනවා. එහෙම නැත්නම් වහලේ තියෙන පිදුරුත් මහ කරදරයක් හැටියට ඒ තරමටම හුලං නැති වෙලා යනවා. අනේ ඒ තරමටම අනිත්‍යතාවයි බාහිර වායු ධාතුව. ශරීරයේ තියෙන වායු ධාතු ගැන කවර කතාද? මොන විදිහට ඒ ධාතු හතර ගැන සාරිපුත්‍ර මහ රහතන් වහන්සේ අනිත්‍යතාව ශීර්ෂයෙන් ශරීරය ගැන කලකිරෙන්න සලස්වනවා. ඒ චින්තනය තුළ ප්‍රධාන කාරණේ අපි හිතන්න ඕන අර ලෝක චින්තා හැටියට ලෝකයේ තියෙන මේවා ඔස්සේ නෙවෙයි, ඒකෙන් අපි නිදර්ශනයක් හැටියට ගන්න තියෙන්නේ මේ අපේ ශරීරය. දෙකේ මේ තියෙන ධාතු මේ එකම ධාතු වර්ග තමයි. නමුත් මේ අපි එක දක්වන සාරිපුත්‍ර සාහනාංශ විශේෂ වචනයක් දක්වනවා. දැන් උපාදීන්න අනුපාදීන්න තණ්හුපාදීන්න කියන වචනේ දක්වනවා. තණ්හුපාදීන්න ඕනේ මෙතෙන්දී අපි මතු කරගන්නමු මේ වචන දෙකේ වැදගත්කම. මේක විදර්ශනාවට උපකාර වෙන දෙයක්. දැන් අපි කියවනේ පඨවි ආපෝ තේජෝ වායෝ කියන ඒවා ඇතුළත පිට කියලා දෙකක් තියෙනවා කියලා. මේ ඇතුළත තියෙන කොටස ධර්මයේ හඳුන්වන්නේ උපාදීන්න කියලා. උපාදීන්න කියලා කියන්නේ තණ්හුපාදීන්න. තණ්හාවෙන් අල්ලගත්තා. පසුගිය අපේ පසුගිය ජීවිතේ අවසාන මොහොතේදී ඒ අපේ තණ්හාව සංසිඳිලා නැති නිසා අපි තණ්හාවෙන් අල්ලගත්තා මේ ධාතු හතර පඨවි ආපෝ තේජෝ වායෝ වර අවිද්‍යාව නිසා. ධාතු හතර තදින් අල්ලගත්තා. ඒ ග්‍රහණය තමයි මව කුසේ ගර්භයක් හැටියට මතුවෙලා අරතරන් දුක් වේදනා මැද්දේ දස මාසයක් රැකිලා එළියට ඇවිල්ලා ඊළඟට මෙන්න මේ සංඛපාදින්න කියන මේ අපි තණ්හාවෙන් අල්ලගත්තු මේ ශරීරය පෝෂණය කරන්න තමයි අපි මේ ලෝකේ තියෙන තරම් රස දේවල් සොයමින් එහෙම නැත්නම් හොර මරකම් කරමින් මේ ශරීර කූඩුව රැක ගන්න. මොකද අර කියාපු තණ්හාවෙන් අල්ලගත්තු නිසා. එතකොට ඒ සංඛපාදින්න මේක පොඩි නමුත් මේක අපට ලොකු. එතකොට මේක අපි දෙන වටිනාකම බිඳින්නයි මේ බණ කියලා තියෙන්නේ. මේ විදිහට බුදුරජාණන් වහන්සේ සාරිපුත්‍ර මහ රහතන් වහන්සේ මේ සංඛපාදින් තණ්හාවෙන් අල්ලගත්තු. එතකොට ඒ උපාදීන්නේ බාහිර තැනක අනුපාදීන්. ඒක අනුපාදීන උපාදීන්න නොවන එක. එතකොට අනුපාදීන්නට අපි වැඩි වැඩගත්කමක් දෙන්නේ අපේ අත හරි පය හරි කොහ ගලක හැපුණාම අපි ගලට මොකද වුනේ කියලා බලන්නේ නැහනේ. අපේ ශරීරය අත ගන්නවා. එහෙම නැත්නම් බෙහෙත් තෙල් ගන්නවා. ගලට මොන වුණත් කමක් නැහැ. අන්න උපාදීන්නට අපි තණ්හාවෙන් අල්ලගත්තු මේ ශරීරයට අපි තැන දෙන්නේ. ඒක තුලයි මේ ඔක්කොම සත්ව ආත්ම සංඥා කෙලෙස් ඔක්කොම මෙතන ඒක රැකගන්නයි මේ තණ්හා මාන දිත්‍ය ආදී කෙලෙස් වඩන්නේ ඊළාට පවුකම් කරන්නේ මේ ඔක්කොම කරන්නේ. එතකොට ඒ ටික බිඳලයි අපි සසරෙන් බිඳෙන්න ඕනේ. මේ හිතේ ඉතින් එතන දක්වනවා මේවා හිතෙන් අර හිතෙන් විරාජේති කියලා කියන්නේ අත් වශයෙන් කියනවනම් හිතේ ඇඳිලා තියෙනවා පඨවි ආපෝ තේජෝ වායෝ කියන ඒ ධාතු ස්වરૂප. ඒවා මකලා දාන්න වෙනවා. ඒව ඇඳිලා තියෙන්නේ ඒවට තියෙන රාගය ඇල්ම නිසා. ඒ ඇඳිච්ච එක විරාගය තුලින් නොඇල්ම තුලින් ඒව මකා හරින්න වෙනවා. ඒක සම්පූර්ණ වුණ අවස්ථාවේ තමයි ප්‍රඥාව. එතකොට ඒ ධාතු හතරෙන් මිදුණු අවස්ථාව. ධාතු හතරෙන් මිදුණු විඥාණය. ඒකයි ඉලක්කය. ඒ කරා යන මාර්ගයයි. ඔන්න එතකොට ඒ සාරිපුත් මහ රහතන් වහන්සේගේ දේශනාව තුලිනුත් අපට අර ධාතු මනසිකාරයේ ගැඹුරු පැත්තක් හෙළි වෙනවා. මේ හැම එකේම අනිත්‍යතාවය එතන පෙන්නුම් කරන්නේ අර බාහිර ලෝකයේ ධාතු හතර අර වගේ අනිත්‍ය නම් අපේ මේ ශරීරය ගැන මොකද මේක ලොකුවට ගන්න දෙයක් නැහැ කියන එකයි ඒ අපිට හිතර දාන්නේ. ඉතින් අන්න ඒ තණ්හුපාදීන්න තණ්හාවෙන් අල්ලගත්තු අහංති මමන්ති අස්මි. මෙය මමය, මෙය මගේ අස්මි. අන්තිමට කියන්නේ අස්මි කියන ගන්නේ එතන වැදගත් කාරණයක්. දෙමි කියන හැඟීම පවා අපට ඇති වෙන්නේ මේ ධාතු හතර පිළිබඳව ස්ථාවරයක් ගැනීමෙන්. මේ ධාතු හතර පිළිබඳ කුංජයේ පිළිබඳව අපි යම් කිසි ස්ථාවරයක් ගන්නවා. ඒක තමයි විඥාන. විඥාන මායාව. ඔන්න දැන් ඊළඟට ගැඹුරු පැත්තට යන්නේ. ඒ ධාතු මනසිකාරයේ ගැඹුරුම පැත්ත මතුවෙන සූත්‍රයක් තිබෙනවා. ඒක හඳුන්වන්නේ ධාතු විභංග සූත්‍රය කියලා. ඒ ධාතු විභංග සූත්‍රය අතිශයින්ම ගැඹුරු සූත්‍රයක්. ගැඹුරුයි කියුවට බය වෙන්න නරකයි. ඒ ගැඹුරු කියලා කියන්නේ මොකද ඒ සූත්‍රය අහලා ඉවර වෙනකොට ඒ දේශනාව ඇසූ කුක්කුසාති කියන ඒ භික්ෂුන් වහන්සේ අනාගාමි ඵලයටපත් වුණා. ඉතින් බුදුරජාණන් වහන්සේ එතන ඒ හතන්තරේ කෙටින් කියතොත් අපි ඒ මහා පින් ඇති ඒ පුත්සාත් බුදුරජාන් වහන්සේ වෙනුවෙන් මහාන වෙලා මහාන වෙලයි ඉරත් වෙලාගේ බුතරා කුඹල් ගේකදී හමු වුණේ බුදුරජාන් වහන්සේ බව අඳුනගත්තේ නැහැ. බුදුරජාන් වහන්සේ සංගෙව්වෙත් නැහැ. නමුත් රැයට කලින් ඇවිත් හිටිය පුත්සාත් භික්ෂුව භික්ෂුව කිව්වේ බුදුරජාන් වහන්සේ වෙනුවෙන් පැවිදි වෙලා ආවේ. බුදුරජාන් වහන්සේ දකින්න බුදුරජාන් වහන්සේ පෙරමගට ගිහිල්ලා අර ඒ කුඹකාර ශාලාවේදී හමු වුණේ. හමු වෙලා අන්තිමට මේ පුකුසාතිගෙන්ම අවසර ලබාගෙන ඒ කුඹල් කාර්යයගෙන අවසර ලැබුණා. ඒ අකලින් ආපු භික්ෂුව ඉඩ දෙනවා නම් ඉන්න කියලා බුදුරජාන් වහන්සේත් අවසර ලබාගෙන ඒ ශාලාවේ හිටියා. ඉන්න අතරේ මේ පුකුසාති භික්ෂුවගේ ස්වරූපය දැකලා ඔන්න බුදුරජාන් වහන්සේ මේ දේශනාව පැවැත්වූ බවයි සඳහන් වෙන්නේ. මොකද දේශනාව ආරම්භ කළ පාඨයම අපට උපකාර වෙනවා. ච ධාතුරෝ භික්ඛු අයං පුරුෂෝ. භික්ෂුව මේ පුරුෂයා කියලා කියන කියන්නේ කෙන ධාතු හයක සංග්‍රහය. ධාතු හයකින් යුක්ත කෙනෙක්. දැන් එතකොට මේ පින්නතුන්ට සමහර විට විතර්කයක් වෙන්න පුළුවන්. එතකොට අපි පටන් ගත්තේ ධාතු හතරෙන්. අන්තිමට ධාතු පහක් වුණා. දැන් ධාතු හයක් වෙලා. කොහොමද මේක වුනේ? මේ කය නම් ඇත්ත වශයෙන් කය කියලා වෙනම ගත්තොත් කය කියන්නේ ධාතු හතරෙන් තමයි. ඒ ධාතු හතරෙන් සකස් වෙච්ච ආකාරය තුල අවකාශ ධාතුවකුත් පෙන්වන්න කරන්න පුළුවන්. ඒකේ සිදෙන සිදුරුවණු. නමුත් ඒකම නිසා තමයි ඔය දැන් කය ගැන කියනකොට චාතු මහා භූතිකෝ අයං කායෝ. සමහර තැන් වල සඳහන් වුණා මේ සතර මහා භූතයෙන් කියන සතර මහා භූත කියන්නේ ධාතු හතරමයි. සතර මහා භූතයෙන් සකස් වෙච්ච එකක්. චාතු මහා භූතිකෝ අයං කායෝ. මාතා පෙත්තික සම්භව මෞපියන්ගෙන් හටගත්තා. ඕදන කුම්මාස උපචය. බත් කොමු පිඬු ආදීන් බත් කොමු පිඬු ඒ කාලේ තිබුණු ආහාර වර්ධනේ ඒ වායේ උපචයෝ කියලා කියන්නේ ඒ වායේ එකතුවක්. දැන් මේ පින්නතුන්ට යම් විදියකින් පුළුවන් නම් තනං අවුරුදු 50 ජීවත් වෙච්ච කෙනෙක් උපන් දාහිත දිව්ව කිරෙත් ගත්තු ආහාර ටිකක් යම් විදියකින් එකතු කරලා ගත්තොත් එහෙම ලොරි ගණන ටොන් ගණන ඒ වයිසාරිය තමයි මේ ශරීරෙට ඉන්නේ. ඒක තමයි ඕදෙන කුම්මාස උපචය. ඔන්න ඊළඟෙම නමුත් අනිත්‍ය උච්චාදන පරිමද්දන මේ අනිත්‍යයි අන්තිමට ගිහිලා සෝනේ මේවා බඩු කැණ හිලුන්ට ආහාර වෙනවා. මේ අපි මේ අවුරුදු 50ක් 100ක් මෙච්චර රැක බලාගෙන රසම ආහාර පෝෂ්‍යම ආහාර දමලා මේ පෝෂණය කරපු එක අන්තිමට යන්නේ ඕකයි. එතකොට ඒ කය පිළිබඳව කතාන්තරේ. නමුත් සත්වයා කියලා කියනකොට පණ ඇති සත්වෙක් නම් ඔන්න තියෙන විඥානය පිළිබඳ ප්‍රශ්නය. ඒක මතුවෙනු මෙතෙන්දි. අර පුරුෂයා ධාතු හයකින් කියලා කිව්වේ පඨවි ආපෝ තේජෝ වායෝ ආකාශ විඥානය ධාතුවක් හැටියට දක්වලා තියෙනවා. මේ ධාතු කියන වචනේ වරදවල ගන්න එපා දෙයක් කියලා. ඕනෑම විග්‍රහයක අවසාන වශයෙන් දක්වන එකකට ධාතු කියන වචනේ යෙදෙනවා. එතකොට ඒ යම්කිසි විග්‍රහයක අවසාන වශයෙන් දක්වන ඒ කොටස් ධාතු නමින් හඳුන්වනවා. පඨවි ආපෝ තේජෝ වායෝ ඊළඟට ආකාශ කියන එකත් කලින් අපි සඳහන් කළා. ශරීරය ගැන සැලකලා බලනකොට ඊළඟට මේ අහස කියලා මේ වෙන් කරලා ගන්නේ කවුද? මේක විඥාණය. මේක මගේ කියලා ගත්තා. අන්න විඥාණය තමයි විඥානේ මායාව. ඔන්නේ ගැඹුරු පැත්තට එන්නේ. ඉතින් ඒ දේශනාව මේ අර පුකුසාති භික්ෂුන් වහන්සේට බුදුරජාන් වහන්සේ පියවරෙන් පියවර අර විදිහට පටන් ගෙන චධාතුරු වයන් භික්ඛු පුරිසෝ. පුරුෂයා කියලා කියන්නේ පුද්ගලයා කියලා කියන්නේ මේ ධාතු හය පමණයි. කියලා ඊළඟට අර කලින් කියපු ආකාරයටම එක එක ධාතුන් හඳුනලා දුන්නා. ආධ්‍යාත්මික බාහිර වශයෙන් ඒ විදිහට දක්වලා මේ දෙකම එකයි කියලා හිතෙන් සලකා ගන්න. මේ දෙක අතර අර කලින් කිව්වාගේ උපාදීන්නයට වැඩි තැන දීමත් අනුපාදීන්නයට අඩු තැන දීලා ඒක ග්‍රහණය කරන්න උපාදීන්නය තර කර ගැනීම සඳහා අනුපාදීන්නය පාවිච්චි කිරීම කියන ඒ චින්තනය වෙනුවට ඒ දෙකම සමානයි. මේ දෙකම සමානයි කියලා හිත උපේක්ෂාවට ගැනීමක් මෙතන දක්වනවා. එහෙම හිතීම තුලින් ඊළඟට කෙරෙන දේ බුදුරජාණන් වහන්සේ කියනවා පඨවි ධාතුය අචිත්තං විරාජේති. දීර්ඝ කාලයක් සංසාරයේ මේ ඇඟිලි තිබෙන පඨවි ධාතුය. දැන් අපි පඨවි කියලා කියනකොට අපිට එක පාටම ගල් කුලක් පර්වතයක් මතක් වෙනවා. නමුත් පඨවි කියලා කියන්නේ ඒකම නොවෙන්නේ. ආපෝ කියලා කියනකොට අපිට ගඟක් මුහුදක් මතක් වෙනවා. ආපෝ කියන්නේ ඒකම නොවෙන්නේ ධර්මයේ දක්වලා තියෙන හැටියට. පඨවි කියලා කියන්නේ පඨවි ධාතුව කියලා අපි අඳුනගන්නේ කොහොමද? අඳුනගන්නේ තද බව, කර්කශ බව. අපි අල්ලලානේ මේක තදයි කියලා දැනගන්නේ. ආපෝ දියාරු ගතිය. එතකොට මේ විඥාණයට එක ගොදුරු වෙන ආකාරයනෝයි අපි මේ රූපය කියන එක හඳුනගන්න ඕන. එතන ගැඹුරු කාරණයක් තියෙන්නේ. එතකොට මේ ධාතු හතර විඥාන මායාව තුලට වැටෙනකොට ඊට තුලින් ගන්න රූප සංඥාවයි අපි මේ අල්ලගෙන ඉන්නේ. ඒ රූප සංඥාව හිතෙන් මකා හැරීමටයි බුදුරජාණන් වහන්සේ මේ දේශනාව පැවැත්වුවේ. එතකොට මේ අර විශේෂත්වයක් දීම තුලින් අර මැනීම තුලින් ඒ මැනීම කරන්නේ කොතනින්ද? අස්මි. වෙමි කියන ස්ථාවරයක් ගන්නවා සත්වයා තුල. ඔබ තමයි අස්මිමාන කියලා කියන්නේ. දැන් ওই මිනින්දරු මාතුරු දන්නවා ඇති. යමක් මනින්න කලින් කූණියක් ගහලා පටන් ගන්න. ඒ වගේ මේ සත්වයා මුළු ලෝකෙම මනින්නේ අස්මි කියලා කූණිය ගහලා ඉවරලා. වෙමි. වෙමි. මම වෙමි. මගේ ඉස්සරහා ඉන්න ඔබ වෙහි. ඊයර ඈත ඉන්න කෙනා එයා ඉන්නවා වෙනම. ඔය කීයට තියෙනෝනේ දැන් දන්නවා මේ පින්නතුනේ පතම ප්‍රථම විභක්ති. නැත්නම් තම ඉදිරියේ ඉන්න කෙනා උත්තම පුරුෂයා. උත්තම පුරුෂයා ඊළඟට මධ්‍යම පුරුෂයා මැද ඉන්න එක්කෙනා ප්‍රථම පුරුෂයා තමයි ඈර ඈත ඉන්න එක්කෙනා. නමුත් මේ තුන් දෙනාගෙන් වැඩිම එක්කෙනා තමයි උත්තම පුරුෂයා. උත්තම පුරුෂයා මම වෙන. අන්නේ මම කියන එකට වඩා සියුම් එක තමයි අස්මි. අස්මිමාන කියලා කියනවා. මම කියන එක ගොරෝසු පැත්ත විතරයි. ඒක අර මාර්ගඵල මුල් මාර්ගඵල වලින් ඉවත් වෙනවා. නමුත් අනාගාමි වෙනතුරුත් අස්මි කියන මානෙ තියෙනවා. අර මුලින් ගහපු කූණිය තියෙනවා. ඉතින් අන්නේ අස්මි කියන කූණිය ඒක උගුලීමට උපකාර වෙන්නේ. මැනීමක් තියෙන නිසානේ කූණියක් ඕනේ වෙන්නේ. මනින්නේ මොකද්ද? ඒකට වැඩි අනිත් එක හොඳයි. මේ උපාදීන්නේ වටිනාකම වැඩි. අනුපාදීන්නේ ඒක යම් කිසි අඩුවක් තියෙනවා. මේක තණ්හාවෙන් අල්ලගත්තු නිසා. ඒකට තණ්හාව උපාදාන ඉවත් වෙනකොට අර දෙකම එකයි. අර දෙකම එකයි කියන්නේ ආයිත් මනින්න ඕනේ නෑනේ. මනින්න ඕනේ නැදෙන්නට කූණිය ගැලවිලා යනවා. අන්න අස්මි මානෙ නැති වෙන හැටි. ඉතින් අපි ඔය කියන තරම් ලීසි නෑ. නමුත් අර බුදුජානහසේ දක්වන්නේ ඒකට මාර්ගයයි. ඒක අර අතීතයේ පින් නැති අය ඒ දේශනාව තුලින්ම ඊළඟට කළ යුතු දේ තේරුම් ගත්තා. මේකේ පරමාර්ථය කොට සිතින් පටවි ධාතුව මකා හැරීම. දැන් හිම කැටයක් ගැන හිතලා බලමු. අයිස් කැටයක් කියලා කියන්නේ. ඒක එකපාරටම අතේ හැපුණාම හිතෙන්නේ ගලක් හැපුණයි කියලා. නමුත් ඒක දිය වෙනකොට වතුරනේ. ඒකට පටවි ධාතුවේ කියලා හිතාගද්දීම මෙන්න ආපෝදා. තව ටිකක් රත් වුණා. වායෝ ධාතු දෙත්තරත් යනවනේ තේජෝ වායෝ. ඔන්නයි අපි අපිට හිතන්න තියෙන්නේ. නමුත් අපේ චින්තනයේ අර පොඩි දරුවගේ චින්තනය වගේ සංසාරගත සත්‍යය තුළ හිතෙන් ග්‍රහණය කරනවා. පඩවි කියන එක දෙයක් හැටියට. ආපෝ දෙයක් හැටියට. තේජෝ දෙයක් හැටියට. වායෝ දෙයක් හැටියට. එහෙම අදි වටේ ඒක මැද තියෙන ආකාශයක්. මොකද ආකාශයක් කියන්නේ තන අර විඥාණය තුළ මායාව. ඒකට ඔන්න දැන් යඹුරු පැත්තටයි එන්නේ. විඥාණය නිරන්තරයෙන්ම තියෙන්නේ නාම රූප ධර්මයක් එක්කයි. මේ වගේ අපි කලින් අවස්ථාවලත් කියලා තියෙනවා. දැන් ගස්කොළන් වලට නාම රූපය කියලා දෙයක් නැහැ අවිඥානික නිසා. විඥානයක් නැති නිසා ඒ ගස්කොළන් වලට කරදරයක් නැහැ. ගල් වලට කරදරයක් නැහැ. කුලිපාරක් වැටුණා. වැදුණා. ගස් ගල් වගේ නෙවෙයිනේ සවිඥානික සත්‍ය. දීර්ඝ කාලයක් සංසාරයේ අවිද්‍යාවත් තණ්හාවත් නිසා සංසාරේ ඉන්නවා කියලා බුදුරජාණන් ප්‍රකාශ කළේ එකයි. ওই ටික තමයි ගැඹුරුම කොටස මේ ධර්මයේ. නැතම් කෙනෙක් පටලවා ගන්න. ඉතින් අන්නේ අපි කල්පනා කරන්න ඕන. එතකොට මෙතන තියෙන්නේ අන්නේ එතෙන් තමයි මේ බුදුරජාණන් පහර ගහන්නේ. මේ පඨවි ආපෝ තේජෝ වායෝ කියන ලෝකයා ගන්න ග්‍රහණය. ඒක තුලයි ඇත්ත වශයෙන් මේ කාලේ භෞතික විද්‍යාව පව අතරමං වෙලා සිටින්නේ. ඒ වාසත් හැටියට ගන්නවා. කුඩා දරුවන්ට හොරි පොතේ උගන්වන පාඩම් වගේ දෙයක් තමයි පඨවි කියන්නේ. දල් පර්වත. ආපෝ කියන්නේ ගංගා. එහෙම හිතන එක. මොකද ඇත්ත වශයෙන් මේක මනින්නේ කොහොමද? මේ අපේ ශාරීරිය තුලින්ම වේදනාව දැන් අර කිව්වනේ අයිස් කැටේ හරි මොකක් හරි අපේ මොකක් අත වදිනවා. ඒක තුලින් යම් සංඥාවක් ගන්නවා වේදනාවන්. ඒගත් සංඥාව අනුව නොයෙකුත් චේතනාවල් එනවා. චේතනාවල් අනුව අපි යම් කෙටි ස්පර්ශය ඊළඟට ඒ අනුව මෙනෙහි කිරීමක් කරනවා. මෙනෙහි කිරීම යම් කිසි ස්පර්ශ ස්ථානයකට යොමු කරනවා. අන්නේ නාම ධර්ම ටික. වේදනා සංඥා චේතනා පස්ස මනසිකාර කියන නාම ධර්ම ටික. ඉතින් ඕකට ඊළඟට එකතු වෙනවා අපි ගත්ත රූප සංඥා. පඨවි ආපෝ තේජෝ වායෝ වාසෙන් අපි රූප සංඥාවක් ඇති කර ගන්නවා. ඉතින් මේක උපමාවලකට කියනවා නම් විඥාන මායාව හරියට දැන් ආත්ම ස්නේහ ගැන කිව්වා මේකට අදාළ දේවල් අපි කලින් දේශනාවලත් ප්‍රකාශ කළා. යම් කිසි කෙනෙක් කණ්ණාඩි අධ්‍යා බලලා එහෙම නැත්නම් පැහැදිලි වතුර අධ්‍යා බලලා ඒක වරදවල වටහා ගැනීම අවිද්‍යාව තුලින් වරදවල වටහා ගැනීම තුලින් ඒක වෙන කෙනෙක් කියලා හිතා ගන්නවා. දැන් අර ඒ දණ්ඩ උඩ බලලා උපමාවක් අපි දැක්ුවා. ඒ දඬු උඩින් යන බල්ලෙක් තමාගේම ඡායාව දැකලා වෙන බල්ලෙක් කියලා ගොරවන්න පුළුවන්, වල්ගේ හොරවන්න පුළුවන්, කුතුහලෙන් බලන්න පුළුවන්. ඒ වගේම තවත් එක්තරා උපමාවක් දැක්වුවොත් සමහර කෙනෙක් තමන්ගේ මූණ කලින් දැකලා නැත්නම් වතුරක මූණ බලනකොට ඒකට රැවටෙන්න පුළුවන්. අර ආත්ම ස්නේහයමයි ඒ ආත්ම ස්නේහයමයි වෙන ආකාරය කියන්නේ. එතකොට ආත්මය කියන එක බුදුරජාණන් වහන්සේ පෙන්නු කරන්නේ එහෙන් පිටින් මෝඩ අදහසක් හැටියට. අපි ඒක පිළිගන්න සූදානම් නැහැ. ලෝක සත්‍යය තුල මේ ශාරීරිය තුල අර අවිද්‍යාවෙන් අපි තුල තැන්පත් වෙලා තිබෙන ආත්ම සංඥාව ගෙන යන තාක් අපි සංසාරයේ දුක් නිමින් යන ආත්ම සංඥා බිඳින කිසිම ශාස්ත්‍රවලින් වල බැරි වුණා. එකත් අරගෙනමයි යන්නේ. හේවනල්ලත් අරගෙනමයි යන්නේ. බුදුරජාණන් වහන්සේ පෙන්නවා හේවනල්ලෙන් මිදෙන්න ඒක දුවලත් බෑ. ඒක බදා ගන්න උත්සාහ කළත් බෑ. ආත්ම ස්නේහයෙන් ඒක බදා ගන්න යනවා වගේ තමයි ශාස්ත්‍ර දෘෂ්ටිය. ඒකට බය දුවන්න වගේ තමයි උච්ඡේද දෘෂ්ටිය. ওই දෙකෙන්ම මෙන්න බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරන්නේ එතනම ඉඳලා අඳුන ගන්න මේ මොකද්ද? මෙතන තියෙන්නේ පංච උපාදානස්කන්ධයයි. රූප, වේදනා, සංඥා, සංඛාර, විඥාන කියන අල්ලගත්තු ගොඩවල් පහක් විතරයි. ඒනොත් මේ රූප ගොඩ කියලා කියන්නේ පඨවි ආපෝ තේජෝ වායෝ කියන ධාතු හතර තමයි මේ රූප ගොඩට හේතු හැටියට දක්වන්නේ, ප්‍රත්‍ය හැටියට දක්වන්නේ. වේදනා ගොඩ කියලා කියන්නේ ඒක ස්පර්ශ, ඒකත් ස්පර්ශය ආශ්‍රයෙන් ගත්තු එකක්. සංඥා ගොඩත් ස්පර්ශය ආශ්‍රයෙන් ගත්තු එකක්. සංඛාර ගොඩත් ස්පර්ශය ආශ්‍රයෙන් ගත්තු එකතු කරගත්තු ගොඩක්. විඥාණය දක්වන්නේ නාම රූපය නිසා තියෙන එකක්. විඥානයක් නාම රූපයක් එකිනෙකට උපකාර වෙනවා. විඥානයේ තියෙනවා අර ප්‍රත්‍යවේක්ෂා කියලා අපි යොදාපු වචනේ දෙපැත්තක් තියෙනවා. ප්‍රත්‍යවේක්ෂා කියලා කියන්නේ ආපසු හැරිලා බලන. ආපසු හැරිලා බලනකොට මේ විඥාන මායාව තුලම තියෙනවා අපෝ රවට්ටන ස්වභාවයක්. අවිද්‍යා අන්ධකාරය තුල අපි රැවටෙනවා. මේ මමයි කියලා ගන්නවා. මේ මම. මෙය මගේ අර කලින් කිව්වේ මෙය මගේ මෙය මම වෙමි මෙය මගේ ආත්මයයි ඔය සාමාන්‍ය සංසාරගත සත්‍යයේ ස්ථාවරයයි. ඒක බුදුරජාණන් වහන්සේ මෙන්නු කරනවා නා ඒකට විරුද්ධ සම්මාදිට්ඨි වශයෙන් ගත යුතු ඒ ස්ථාවරය දක්වනවා. ඒක ස්ථාවරයක් තමයි ආරම්භයේදී. න එතෙන්ට දානෝ නැන්න. ආරම්භ කරන්නේ න ඒ තමයි උත්සාහයෙන් හරි. දැන් මේ පින්තුන් අහලා තියෙනනේ ලෝක සත්‍ය ආසිතින විපල්ලාස හතරක් තුලේ කියලා. විපල්ලාස කියන්නේ විපරීත අදහ. විපිරියාස කියලා කියන්නේ විපිරියාස හතරක්. මොකද විපිරියාස හතර අනිත්‍ය දේ නිට්ටය හැටියට සලකනවා. අනිච්චේ නිච්ච සංඥා, දුක්ඛේ සුඛ සංඥා, දුක් දේ සැප හැටියට සලකනවා, අසුභේ සුභ සංඥා, අසුභ දේ සුභ හැටියට සලකනවා, අනත්ත්‍යනී අත් සංඥා, අනාත්ම දේ ආත්ම හැටියට සලකනවා. ඉතින් මෙන්න මේ විපරීත දෘෂ්ටි හතර අපි සංසාරේ යනන් එල්ල තියෙනවා. ක්‍රමානුකූලව මේක මට්ටු කරන හැටි බුදුරජාණන් වහන්සේ ඔන්න ඔය කෙනෙන් දක්වනවා. මෙතෙන්දී ධාතු මනසිකාර වෙන තැන් වල ඉතින් අර පිළිකුල්ලාදී එමකුත් ක්‍රම තියෙනවා මේ නැති කරන්න. ඉතින් මේ ධාතු මනසිකාරය ප්‍රබල බොහෝ විට ප්‍රඥාව අධික අය දැන් පුසාති භික්ෂුන් වහන්සේ දේශනා ඉවරනකොට අනාගාමී වෙලා ඉවරයි. මොන්නේ එතකොට ඒ විදිහට ධාතු හතර හිතෙන් මකා හැරියට පස්සේ විඥාණය පිරිසිදු තත්වයකට එනවා. ඊළඟට ඒක ඒක තුලත් ඊළඟට තව ගැඹුරින් දක්වනවා මේ අවස්ථාවේ ඇටියට ඔක්කොම කිව්වේ නැතත් ඊළඟට දක්වනවා විඥාන මායාවෙත් මෙතන හැටි. විඥාන මායාවේ තව ඉතුරු වෙලා තියෙන කොටස් තමයි ඊළඟට ওই අරූප ලෝක වලට ආසාවල් ලැබෙනවා. රූපයෙන් හිත මුදා ගන්නකොට ඊළඟට අරූප කියන ඒ අරූප தත්ත්ව අරිට වඩා සැප තමයි. නමුත් මේ සංසාරේටම අයිති බව බුදුරජාණන් වහන්සේ පමණයි දැක්කේ. අතීත ওই ආලාර කාලා මුද්දකරාම පුත්‍රාදීන් බුදුරජාණන් වහන්සේට අර උපදේශ දීලා මේ අපි මේ දැන් ඉතින් ඔබ වහන්සේත් අපි තරමටම දන්නවා. ඒක නිසා දැන් මේ ගෝල පිස බෙදා ගන්නු කියලා කියද්දි බුදුරජාණන් වහන්සේ ඇතැරලා ගියේ මොකද? අර ඒ අය රූපය ඇතැරලා අරූපය බදාගත්ත, අරූපය අල්ලගත්ත, අරූප හැටියට ඔය දැන් ඥාන ගැන ලොකුට කියනකොට දන්නවනේ ආකාසානං ඡායතන විඥානං ඡායතන අපිඤ්ඤා දනේව සංඥානා සංඥාතන ආදී වශයෙන් රූපය ඇතැරියට පස්සේ ඒත් අහුවෙනවා. සියුම් දෙයක් අහුවෙනවා. ආකාශේ අනන්තයි 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 කියලා ඒක තුල ඉන්න හිංවා කාලයක් කල්ප ගණන් ඉන්න පුළුවන්. දිව්‍ය ලෝක බ්‍රහ්ම ලෝකවල සිටියත් ආයි කර කැවිලා. ඊනාඩ විඥානේ ඒ ආකාශයේ හිතටගත්තු විඥානයත් ඒකත් අනන්තයි 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 කියලා ධ්‍යාන වශයෙන් ඒ භාවනා කරලා ඒ සත්‍යයටපත් වුණොත් ඉතින් ඉහිලා උපදින්න එකට ගැලපෙන ලෝකවල ඒත් කල්ප ගණන් ඉන්න පුළුවන්. ඒ වගේම ඊනාට එතන කිසිවක් නැත කියලා ගන්න. කිසිවක් නැත කියන එකත් දෙයක් වෙන හැටි බලන්න. ඒක නෙවෙයි පුදුමේ කියන්නේ අකින්චඤ්ඤායතන කියලා කිසිවක් නැත. කිසිවක් නැත කියන එකත් මෙතන මොකද්ද යටින් තියෙන සංඥා. ඔන්න දැන් තේරුම් ගන්න සංඥාවත් වේදනාවත් ඒත් ඉතිරි. දැන් මේ සංස්කාර ගැන කතාවට ඊළඟට එන්නේ අපි. මේ මෝහ සංස්කාරේ අවිද්‍යාව තුලින් වෙන සංස්කාර ගොඩක්. අවිද්‍යාව කියලා නොදැන්ම තුලින් ඒ අඳුරේ අතපත ගෑම තුලින් සංස්කාර කියන කොටසක් ඇති වෙනවා. කාය සංස්කාර, වචී සංස්කාර, චිත්ත සංස්කාර කියලා. කාය සංස්කාර තමයි මූලික වශයෙන් ආස්වාස ප්‍රස්වාස. ආස්වාස ප්‍රස්වාස පිට කරගෙන අපි අර එදිනදා පව්පින් වලට උපකාර වෙන කාය කර්ම කරනවා. කර්ම රැස් කරනවා. වචී සංස්කාර, විතක්ක විචාර, හිතවිලි, අන්තිමට චිත්ත සංස්කාරයට සංඥාවත් වේදනාවත්. ওই ටික ඉතුරු වෙලා තමයි. ඒකට ඒ ටිකක් මකා හැරලා චේතනාව. චේතනාව තුලින් අර සංසාරෙ දිගට ගෙන යන ශක්තියක් නැති කරලා අන්තිමට බුදුරජාණන් වහන්සේ අස්මිමානයක් නැති ඒකිනුත් මිදෙන හැටි දක්වලා වදාළේ දේශනාව තුල. එතකොට දැන් මේ පින්නතුන කෙටියෙන් සලකා ගන්න අපේ කාලය අවසන් වෙන නිසා මෙන්න මේ ධාතු මනසිකාරයේ ඒ වගේ රහත් සත්‍යය දක්වාම ගෙන යන්නේ හැකි ජඟුරු භාවනාවක්. එදිනදා ජීවිතයේ හැකිපමණින් සමන්ට අර සංඝයා වහන්සේලාට සිහිපත්පත්ති වේක්ෂා වගේ සමන්ටත් අවස්ථා තිබෙනවා. මේ ඔය දැන් තියෙන ලෝකයේ තියෙන මාන්න ආදී අනවශ්‍ය මාන්න ආදී ඔය විලාසිතා ආදී ඉබේටම නැති වෙලා චාම් ජීවිතයකට පුරුදු පුහුණු වෙන්න හොඳයි. ඒ වගේම දැන් මේ කාලේ යන කවුරුත් දන්නවනේ පරිසර හිතකාමී චින්තනය. ඒ අයටත් මේක හොඳ පාඩමක්. ඒ අයටත් මේක හොඳ නිදර්ශනයක්. පරිසර හිතකාමී, පරිසරයට හිතකර, පරිසර දූෂණය නෙවෙයි, පරිසරයත් සමා සමග මේ ධාතු හතරෙන් නිර්මිතයි කියන ඒ සිතිවිල්ල තුළ සමාජ වශයෙන් උත් ඒක ලොකු ආනිසංස තියෙනවා. ඉතින් මේ විදිහට කල්පනා කළාද මේ දේශනාව තුළින් නිවන් මාගේ යන අතරම එදිනදා ජීවිතයේ තමන්ගේ ජීවිත සරල චාම් නමුත් ධර්මයට ලැබි ඒ වගේම අර පරිසරය විනාශ කරන්නේ නැතුව පරිසරයත් උපකාරකගෙන යාළුවෙක් හැටියට උපකාරකගෙන මේ මොකටද මේ සංසාරයෙන් ඈතර වීමේ අවස්ථාවක් මේ මනුෂ්‍යාත් භාවය කියලා කල්පනා කරගෙන මානවාභිමානීය මකල දාලා අනිත් සත්වයින්ට ජීවිත අයිතිය තියෙන කල්පනා කරලා තමන්ගේ අර සහෝදරත්වයක් සිහිපත් කරගෙන මේ ධර්ම ගමන යන හැටියට මේ පිළිතුරු අදිෂ්ඨාන කරගන්න ඕනේ. එතකොට අද දින මේ සුදර්ශනාත්ම ගමන තමන් තමන්ගේ අද රැක්ක සීලයක් සල භාවනා ආදියක් මේ ධර්ම ශ්‍රවණයක් හැටි තාක්ෂණික මේ බුද්ධ සාධනය තුලදීම සෝවාන් සකදාගාමී අනාගාමී අරහත් කියන මාර්ගඵල ප්‍රතිවේදීන් මේ අති දීර්ඝ සංසාර ගමන කෙලව කියලා උතුම් මහා මහණෙනි සංසෙන්ත ශක්තිය බලය ලැබේවා. මේ පාවීජයේ තකනිකා දක්වා යම් තාක් සත්ව කෙනෙක් මේ ධර්ම දේශනා මේ ධර්ම ශ්‍රවණය කුසලයන් අනුභවයන් වෙන බලාපොරොත්තු වෙන නමෝදන් වීම තුලින් ප්‍රාර්ථනා බෝධි කෙනෙක් මහා මහණෙනි සංසෙත්වා ප්‍රාර්ථනා කෙරෙනවා. නිජිත දාදා කියන් එත්තාවතා සම්මේ සම්භතම් පුඤ්ඤ සම්පදම් සම්බේ දේවානුමෝදන්තු සත්ව සම්පත්ති සිද්ධා සම්බේ දේවානුමෝදිත්වා රුචන්තු ආපාසත්තා දුම්මාර්ථා දේවානාගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා සිරං රක්ඛන්තු සාසනං ආපාසත්තා දුම්මාර්ථා දේවානාගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා සිරං රක්ඛන්තු දේතනං ආකාසත්තා දුම්මාර්ථා දේවානාගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා සිරං රක්ඛන්තු පරං දුක්ඛප්පතා දුක්ඛා භයප්පතා භය සෝකප්පතා සෝකා හුන්තු සම්පේ පිපානිනෝ දුක්ඛප්පතා දුක්ඛප්පතා සෝකප්පතා පිපානි දුක්ඛප්පතා දුක්ඛා සප්පතානි සෝකං සුතබ්බේ පාණෝ හිමිනා පුඤ්ඤ කම්මේන මානේ බාල සමාගම සතං සමාගමෝ සූයාමි බාහපත්තිය හිමිනා පුඤ්ඤ කම්මේන මානේ බාල සමාගම සතං සමාගමෝ සූයාමි බාහපත්තිය හිමිනා පුඤ්ඤ කම්මේන මානේ බාල සමාගම සතං සමාගමෝ සම්බීතියෝ විවඥාන්තු සම්බ රෝගෝ විනාශසු මාතේ භවස්සං සරායෝ සුඛී දීඝායුකෝ භව භවතු සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දේවතා සම්බ බුද්ධාං භාවේන සදා සුත්ති භවන්තු තේ භවතු සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දේවතා සම්බ ධම්මාං භාවේන සදා සුත්ති භවන්තු තේ භවතු සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දේවතා සබ්බ සංඝාන් භාරේන සදා සුත්ති භවං සිතේ අභිවාදෙන සීලස්සේ නිච්ඡං වද්ධාපචායින චත්තාරෝ ධම්මා වද්ධන්ති ආයුවන්නෝ සුඛං බලං ආයුරාරෝග්‍ය සම්පත්ති සංඝ සම්පත්ති නීචේ අතෝ නිබ්බාන සම්පත්ති නාතේ.
ශ්‍රද්ධාවන්ත පින්වතුනි, මෙම ධර්මදේශනාව නොමිලයේ පින්නතුන් අතරටපත් කිරීම අපගේ මූලික බලාපොරොත්තුවයි. පින්වතුන් දැන් සවන් දුන් මෙම දේශනය නොමිලයේ වැඩි පිරිසකට ශ්‍රවණය කිරීමට අවස්ථාව සලසා දීමෙන් ධර්ම දානමය කුසල් රැස්කර ගන්නා මෙන් ශාසනාලයෙන් යුතුව ඉල්ලා සිටිමු. ඔබ සැමට තෙරුවන් සරණයි.